හැ දිලි දෙයි බලපු විදිහ බලපු දෙයි ඕක කරන්න පුළුවන් දහමක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට
ගුණාවක් තියෙනවා මට. මට දැන් එහෙම ඉන්නකොට සේ කතා කරනකොට ඔව් කම්සුව ගැන හිතුවා.
ඔව් ඒකත් හරි. ඒකත් සද්දයක්.
ඒකත් සද්දයක් නේ.
එතකොට මගේ රූපේ පේනවා නම් හිතට.
රූපේ පේනවා නේ. ඒක දැන් අපි මෙනෙහි කරනවා මේක නැහැ කියලා හිතින් මෙනෙහි කරනවා. අපිට නැවත දැන් හැබැයි අස්සල්නකොට සේ ඉන්නවා පේනවනේ. එතන තව මුලාවක් අපිට යෙදෙන.
ඔව් හරි ඒකත් අඳුර ගන්න ඕන.
ඒක ඔව්
දැන් අපි ඇහැ ඇහැ බැලුවේ නෑ ඔතන. මොකද ඇහැ වහගෙන ඉන්නේ. ඇස් අරගෙන ඉන්නකොට තමයි ඇහැ ගැන මෙනෙහි කරන්න පුළුවන්. ඇස් අරගෙන ඉද්දි පේන දේවල් වලට හරි ආයතන වෙන වෙනම බලන්න. ආයතනයක් පිරිසිඳ දකින්න නම් ආයතන වෙන වෙනම බලන්න. මොකද අපේ තව මුලාවක් තමයි ආයතන එකකට එකක් සම්බන්ධ කරලා. දැන් සද්දෙන් දැනගත්තු රූපෙම ඇහෙනුත් දකින්න පුළුවන් නේද? අල්ලලා බලන්න පුළුවන්. ඕකනේ අපි ලෝකෙට අයිති දැක්මේ දෙන්නේ. ආයතන වෙන් වෙලා නැහැ අපට. ඕන ආයතනකින් එකම රූපය අත්දකින්න පුළුවන් කියන මට්ටමේ තමයි අපි අපේ පුරුද්ද තියෙන්නේ. හරි. ඒ පුරුද්ද ලෝකෙට අයිති පුරුද්දක්. ඒකව දකින්න තමයි මේ ආයතන පිරිසිඳ දකින්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතෙන්දී දැන් අපි අර සද්දෙන් කරපු එක දැන් හැමෝටම පැහැදිලි ඇති නේද? ඇහුනේ සද්දයක්. ඒ සද්ද සංඥාවේ රූපයක් තියෙන්න බෑනේ. නේද? ඒ සද්ද සංඥාවට රූපයක් හැදුනේ කොහොමද? හිතෙන් හැදුනේ. හිතෙන් හැදන්න උදව් උනේ මොනවද? ඔව්. ඇහුනේ සද්දෙට අපි යන්න බැලුවා කලින් මේකට අදාළව අත්දකලා තියෙන්නේ. මේ වගේ සද්දයකට අදාළ රූප මොනවද නේද? කපුටෙක් එහෙම පේන්නේ කලින් ඕක අත්දකලා තියෙන හින්දා නේද? නැත්තම් කපුටෙක්ගේ චිත්‍රයක් එන්න බෑනේ ඔය සද්ද එනකොට නේද? ඒතර පෙර අත්දැකීමක්මයි මේ ඇදලා ගත්තේ. මේ පැහැදිලි නේද? ඒතර මනසේ පිළිඹුව හදන්න උදව් වෙලා තියෙනවා දැන් ඇහුන සද්දෙයි අපේ පෙර අත්දැකීම් ටික. ওই දෙකම එකතු කරලා තමයි මේ දැන් චිත්‍රයක් හිතට පෙනිලා තියෙන්නේ. පැහැදිලිද? තවත් හේතු තියෙන්න පුළුවන්. දැන් අපි දැන් ඔය හැම එකක්ම ඔවට තමයි ওই පටිච්ච සමුප්පන්න ධර්ම කියන්නේ. ඒ පටිච්ච සමුප්පන්න කියනකොට ප්‍රත්‍ය වුණ ධර්ම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ආධාර වුණ හේතු වුණ. ඒ හේතු නිසාමයි මෙහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ. හරි? හිතට චිත්‍රයක් විද්‍යමාන වුණා නම් ඒකටත් හේතු තියෙනවා. මේ ඉබේ පහළ වෙනව නෙවෙයි. එහෙම චිත්‍රයක් පේන්න හේතු යෙදුන හින්දායි ඔහොම පෙනුනේ. අපි කණ්ණාඩියක ගත්තොත් ප්‍රතිබිම්බයක් ඉබේ හැදෙන්නේ නැහනේ නේද? ඒක හැදෙන්න යම්කිසි හේතු ටිකක් අවශ්‍යයි. මොනවද ඕන කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් හැදෙන්න? කණ්ණාඩියක් තියෙන්න ඕන. එළියේ රූපයක් තියෙන්න ඕන. ආලෝකේ තියෙන්න ඕන. ඒ දැන් අපිට හේතු ටිකක් හොයාගන්න පුළුවන් ආධාර උනේ. දැන් ඒවා යෙදුන් නැත්නම් ප්‍රතිබිම්බේ හැදෙන්නේ. ඒකයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ඔව් මේ ප්‍රත්‍යයන් හේතු ප්‍රත්‍ය යෙදුනත් ඒ ඵලය තියෙනවා. හේතු ප්‍රත්‍ය නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. හරි? ඉමස්මින් සති ඉදං හෝති. මේ ටික තියෙනවා නම් මේක තියෙනවමයි. මේ වයින් එකක් හරි අඩු වුණත් ඕක ගැන කතා කරන්න බෑ. හරි. දැන් ප්‍රතිබිම්බය ගැන කතා කරන්න බෑ කණ්ණාඩිය නැති වුණොත්. කණ්ණාඩිය තිබුණාට එළි රූපයක් නැති වුණොත් ඒත් කතා කරන්න බෑ. ওই දෙකම තිබිලා ආලෝකේ නැති වුණොත් ඒත් ප්‍රතිබිම්බය ගැන කතා කරන්න බෑ. නේද? ප්‍රතිබිම්බය ගැන කතා කරන්න ඕන මොහතක අර ප්‍රත්‍ය ටික යෙදිලා තියෙනවා. ඒ පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඒ මොහොතේ. මේ මොහොතේ එකට අදාළ හේතු ටික යෙදුනා හින්දා ඒ ඵලය ගැන අපිට කතා කරන්න පුළුවන්. يعني විද්‍යමාන වෙනවා. ඒවා යෙදිලා නැත්තම් එහෙම දෙන්නේ. හරි. දැන් ඔය පටිච්ච සමුප්පන්න බවමයි ඔය හැම අපි දැනගන්න ඕන දෙයක තියෙන්නේ. බාහිරේ දෙයක් තියෙනවා කියලා දැනගත්තා නම් ඒකත් පටිච්ච සමුප්පන්න. ඒකට හේතු යෙදුනා හින්දා එහෙම දැනගත්තා. නේද? දැන් අපි හේතු මොනවද කියලා ටිකක් නුවණින් දකිනවා. එතකොට අපි බාහිර රූපයක් දැනගන්න හේතුව වෙලා තියෙන්නේ දැන් සද්දයක් ඇහුනහම හිතෙන් රූපයක් හදලා දීලා තියෙනවා. ඒක තමයි හිත දැනගෙන තියෙන්නේ. හැබැයි එතන සිහිය නුවණ නැති හින්දා අපි එළිය දෙයක් දැනගත්තා කියලා බාර ආරම්භ තියෙනවා. හරි. එතකොට ඒ මුලාව ඉස්සෙල්ලා හිතට පෙන්වන්න පුළුවන්. ඒක සද්දවලට පුළුවන් ඕන ආයතනයකට ඔක පුළුවන්කම තියෙනවා. ඉස්සෙල්ලා Tamante ප්‍රකට වෙන ඒවායින් පටන් ගන්න. ඊට පස්සේ ටික ටික මනසටත් ඔක යන්න පුළුවන්. බැරි නෑ. ඒ මනසෙන්ම පටන් ගන්න යන්න එපා. අපේ මනස ඒකට තාම ලෑස්ති නෑ. ඉස්සෙල්ලා ටිකක් මේවා ඒ අපි ලෝකෙට අයිති මට්ටම. අපි දැක්කලම මොනව හරි තියෙනවා තියෙන හින්දා තමයි පේන්නේ. කියන්නේ අපි ඉන්නේ. නේද? රැයත බැලුවොත් අර කන්දක් තියෙනවා. ඒ කන්ද තියෙන හින්දා තමයි පේන්නේ. ඕක එතකොට ලෝකෙට අයිති ඕන කෙනෙක් ওই විදිහට තමයි කියන්නේ. දැන් අපි ඒක උනේ කොහොමද කියලා නුවණින් බලනවා. එතකොට අර ආයතන ටික ගැන පොඩ්ඩක් බලනවා. එහෙන් දකින්නවා කියන්නේ මොකද්ද? එහෙ හැකියාව තමයි වර්ණ සටහනක් හදලා දෙන එක. නේද? ඇහැට බෑනේ සද්ද සටහන් හදන්නේ. වර්ණ සටහනක් හදන්න හේතු යෙදුන හින්දා වර්ණ සටහනක් හැදිලා. ඔව් තමයි ඇහි කෘත්‍ය. හරි. එතකොට චක්කු විඥාණයට පුළුවන් ඔන්න ඕක දකින්න. ඊට වඩා දෙයක් කරන්න බෑ. හැබැයි චක්කු විඥාණය එක එක ඒවා වෙන දේවල් කියනවා. ඒක වෙනම එකක්. හරි හැකියාව තියෙන්නේ ඇහැ සකස් කරපු වර්ණ සටහන දකින්න විතර. හරි. එතකොට දැන් ඔන්න වර්ණ සංඥාවක් දැනගත්තා. වර්ණයට අදාළ මොකක් හරි සංඥාවක් දැනගත්තා. තාම රූපයක් නැහැ. ඊළඟට මොකද කරන්නේ? හිතෙන් හිතනවා ඕක ගැන. අන්න පෙර අද්දකින් ටික බලනවා. චෙක් කරලා මේකට ගැලපෙන්නේ මොකක්ද? ඒක ඇදලා ආවා ඔන්න මනසේ පිළිමිබුව දැන් හදනවා. හරි. මනස කියන කණ්ණාඩි ප්‍රතිබිම්බය හදන්න ඔන්න හේතු ටික දැන් යෙදෙනවා. එතකොට අපිට හිතට ආවේ කන්දක්. මේක ගති ටික ඔක්කොම එනවා දැන් හිතට. නේද? එතකොට ඒක දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි ඔය හිතපු ටික ඔක්කොම තියෙන්නේ අර බාහිර සතර මහා ධාතු කියලා එළියට දාන. ඔන්න ඔය අවස්ථා තුනම ගිහිල්ලා තමයි අපි එළියේ කන්දක් ගැන දැනගත්තා කියනකොට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අපිට දැන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් අර අන්තිමට කරපු එක තමයි ඉස්සෙල්ලා පෙන්වන්නේ. හිතේ හදපු එක නේ ඔය එළියේ තිබ්බේ. ඒ වැරද්ද හිතට පෙන්වනවා ටිකෙන් ටික. අර මුලින් උන ටික දැම්ම අල්ලන්න යන්න එපා. ඒක ටිකක් අමාරුයි. ඒක අපි තේරුම් ගත්තට ප්‍රශ්නයක් නෑ. කතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව කරන්න ඕන මේ හිතෙන් දැනගත්තු එකනේ ඔය එළිය තිබ්බේ. එළිය තියෙන්න බෑනේ හිතේ හදපු එක කියන එක. ඒක පෙන්වන්න පුළුවන් නේද? ඒ ටික පැහැදිලි ඇතිනේ නේ. ඒක පැහැදිලි නැත්තම් හොඳට තේරුම් ගන්න ඕන. ආයේ ප්‍රශ්න කරලා මොකද ඔක තේරුම් ගත්ත කෙනාට විතරයි ඔක හිතට පෙන්වන්න පුළුවන්. හරි. ඥානම් පස්සම් කියලා තියෙන්නේ. ඉස්සෙල්ලා අහගන්න ඕන. අහගත්තු එක තමන්ට තමන්ගේ දැක්මක් කරගන්න ඕන. එතකොට එයාට පුළුවන් ඒක හිතට පෙන්නන්න. එතකොට තමයි මේ භාවනාව කරන්න පුළුවන්. හරි. ඒ ටික පැහැදිලි නේද? එතකොට ඇහෙන් දැක්කත් ওই සිද්ධියමයි. කණෙන් කරපු වැඩේම මේ පියවර තුනම මෙතනක් තියෙනවා. දැන් කණෙන් නම් සද්ද සංඥා මුලින්ම හදලා දෙනවා. නේද? ඒකේ රූපයක් නැහැ. ඒක ගැන හිතනකොට අර හිතේ පෙර අත්දැකීම උතෙන්ට අරන් ඔන්න චිත්ත රූප ටික පේනවා. නේද? ඒ දෙවෙනි එක තුන්වෙනි එක තමයි ඕක එළියේ තියනවා කියලා විශ්වාස කරන්නේ. ඇහෙත් ওই ටිකමයි අපි කරන්නේ. ඇහි මූලික අවස්ථාව වර්ණ සංඥාවක් දෙන එක. නේද? දැන් ඕක අපි තේරුම් කරන්න ඔහම කිව්වට ඇත්ත සිද්ධිය ඊටත් වඩා පොඩ්ඩක් වෙනස්.
අපි දැන් සද්දෙන් මෙතන කතා කරනකොට සද්දේසකට ගැට ගන්න අර
කතියක්. ඔව්. ඔව් දැන් අස්සහගෙන ඉද්දී සද්ද වලටමයි අපි රූප දාන්නේ. ඇයි රූප දාන්නේ? ඔව් කලින් අපි රූපයක් අත්දකලා තියෙනවා ඔය සද්දට අදාළ. ඒක ඉතුරු කරගෙන තියෙනවා. ඉතුරු කරගත්තු එක තමයි ඇදලා ඉන්නේ. ඒ ගලායේම අපිට දැන් නවත්තන්න බෑ. මොකද ඒක සැඩ පහරක්. ඕගයක් කියන්නේ ඕක. ඕගයක් විදිහට ගලායන මට්ටමට අපිම මේක පුරුදු කරගෙන. එහෙනම් දැන් සද්දය ඇහෙනකොට රූප එන එක නවත්තන්න බෑ මේ අවස්ථාවේ. එහෙනම් ඒක නවත්තන්න යන්න එපා. කරන්න ඕන හිතට පේන රූපේ එළියෙන් තියෙන එක නවත්තන්න ඉස්සෙල්ලා. ඒක කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක කරන්නේ එළියෙන් තිබ්බට පස්සේ තමයි අපි දැනගන්නේ. ඊළඟට අපි හිතට පෙන්නන ඔහොම කැලේ මෙතන මුලා වුණ හින්දා නේද? හරි. ඒක තමයි මේ විදර්ශනේ පටන් ගැනීම. ඔය එළිය රූපයක් කියලා දැනගත්තේ ඕක ඉස්සෙල්ලා හිතේ හදලා ඒක එළියෙන් තියපු හින්දා නේද කියන එක හොඳට තමන්ට ඕක කන්වින්ස් වෙනකන් හොඳට හිතර පෙන්වන්න ඕන තමන්ගේ දැක්මක් වෙනකන්. ඒක තාම නුවණක් විතරනේ. ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙනකන් ඉතින් ඒක බල බලනවා කියන්නේ හිතර පෙන්නනවා. ඒක හැමතිස්සෙම මතක් කරලා දෙනවා. ඒ ටික හරි නේද? ඒක ප්‍රශ්නේම තියෙනවද?
ශබ්ද රූපයක් කෙනෙකුට සමහරවිට චිත්ත රූපයක් කරා යන්නටවත් ඒක එළියෙන් නිර්මාණය කරන සින්දක් කරනකොට එහෙම නැත්නම් කවදාවත් දැක් නැති සත්‍යයක් කියනවා. සත්‍යක නාන්න බෑ. හරි ඒක ශබ්ද රූපයක් විතරයි නේද? ඒක ශබ්ද රූපයක් කියලා හැබැයි ආපහු ඒක එළියෙන් හදන සත්‍යයක් කියලා නේද හිතේම හදලා තියෙනවා. චිත්ත රූපයක් කරා යන්නටවත්
චිත්ත රූපයක් හැදෙන්නේ නැද්ද එතකොට?
අපි හිතමු කිසිම දවසක දැක නැති සතෙක් කියලා
දානවා. සතෙක් කියලා අපි කියන්නේ
සතෙක් කියලා
එනවනේ. නෑ නෑ රූපය හැදෙන්නේ නැහැ. සතෙක් දන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ. සත්‍යයක්.
හරි ඔක ඒ සද්දේ දැන්.
මට සින්දුවක් කියනවා.
නෑ මෙහෙමයි. අපි අනුමාන රූපයක් හරි හදනවා. දැන් ලොකු සද්දයක් එනවා කියන ඕන බෝම්බයක්ද දන්නේ. වෙන මොකද්ද අපි තාම දන්නේ නැහැ. ඒ වුණාට මේක මොන වගේ එකක්ද කියන නිකන් මේක ස්වභාවික එකක්ද නැත්නම් සතෙකුට පණ තියෙන කෙනෙකුට අයිති එකක්ද? වෙන් කරලා නැහැ. වෙන් කරගන්න බෑ.
සත්‍යයක් කියලා වෙන් කරන්න පුළුවන්. සත්‍යරූපයක් කියලා වෙන් කරන්න පුළුවන් වගේ තියෙනවා
නිකන්. සබ් මෙහෙමයි. සබ් ශබ්ද රූපේ කියන්නේ දැන් ඔක දැන් මම ඔතෙන්ට තමයි අර එන්න හැදුවේ. කියන්නේ දැන් අපි ওই මුලින් කතා කරන එකට වඩා තව ගැඹුරකුත් තියෙනවා. දැන් මූලික මට්ටම අර රූපයක්ම වෙනකොටම ওই රූපේ එළියේ තියෙන එකක් වෙන්න බෑ. හිතෙන් හදපු එකක් කියන එක පෙන්වන්න පුළුවන්. ඒක ඕකේ. ඊළඟ ස්ටෙප් එක තමයි මේ හිතේ කොහොමද මේව හැදුනේ. මං කිය කන්නාඩි ප්‍රතිබිම්බ හැදෙන්න නම් හේතු ප්‍රත්‍යය දෙන්න ඕන. ඒකට දැනට අපිට අඳුර ගන්න පුළුවන් ටික තමයි දැන්ගත් සද්ද සංඥාවයි ඕකට පෙර අද්දකීම් ටිකයි කියන නේද? ඔය ටික එකතු වෙලා තමයි මේ හිතේ පිළිබිඹුව හැදුනේ. එහෙම එකක් එකපාරට එන්නේ නැත්නම් මේ වගේ එකක් කියලා හරි අපි දාගන්නවා. දැනට. ඒක පස්සේ හරියට දාගන්නකම් නේ මේ වගේ මේ මෙන්න මේ වගේ එකකින් තමයි ඔය සද්ද එන්නේ. අපි ඒකට අදාළ වැඩි විස්තර හොයාගන්න තව ආයයේ ආයතන උපද්දන්න ඕනේ. හොයලා බලන්න වෙනවා. නේද? එහෙන් බලන්න වෙනවා. සද්දෙට මොකක් හරි නිකන් හිතා ගන්නවා මේ එළියේ මේ සද්දේ ආවේ මේ එළියේ මොකකින් හරි කියලා. මොනව හරි ගැටිලා කියලා මොනවද කියලා දන්නේ. මොනව හරි ධාතු ගැටිලා හරි මොකක් හරි කියලා නිකන් අදහසක් එනවා.
නොවෙන්න
පුළුවන්. එහෙම වෙන්න ඕනේ.
ඉපත්තෙන්
ඇසන් දුනේ කෙනෙකුට එහෙම පේන්නේ නැහැ. ඔව් ඔව්. දැන් මේවයි අපිට කියන්න බෑ මොකක්ද එන්නේ කියලා. හරියට කවදාවත් අහලවත් නැති රූපයක් වුණත් දාන්න පුළුවන්. මොකද ඒකට හේතු සමහරවිට අපේ සසර පුරුදු වෙන්නත් පුළුවන්. අයිවා අපි දන්නේ නැහැ මේ ජීවිතේ නොවෙන්න පුළුවන්, කලින් ඒවා වෙන්නත් පුළුවන්. මොකක් හරි විදිහකට දැන් මෙතන අඳුර ගන්න ඕන. රූපගති, ඒ කියන්නේ බාහිර ලෝකෙට අයිති ස්වභාවයක් මේකට අපි දාලා තියෙන එක තමයි ඔය මනසේ ප්‍රතිබිම්බේ හැදෙනවා කියන්නේ. හරි, ඒක දැනගන්න. එතකොට ඒකේ විස්තර වෙනම හොයන්න පුළුවන්. දැන් මූලික දේ තමයි ඔය මනසේ හැදෙන එක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන එක. හරි, දැන් එතන ඊළඟට මනසේ හැදෙන එක හේතු හොයන්නත් පුළුවන්. ඊටත් මෙහාට යනවා, පළවෙනි පියවරම සද්දයක් ඇහුනේ කොහොමද කියලා තැනටත් යන්න පුළුවන්. හරි, මේක අපි දැන් කතා කළාට ඔක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඉහළම, ඇත්තටම රහත් වෙන මොහොතේදී තමයි මේ සද්ද ඇහුනේ කොහොමද කියන මට්ටම මූලික ආයතන. දිත්තේ දිත්ත මත්තන් මට්ටම. ඒක දැන් කතා කළාට තාම කරන්න බෑ. කරන්න ගියාට කරන්න බෑ. මොකද අපේ කෙලෙස් ඊට වඩා බලවත්. ඊට එහා ඒවට අපි අහු වෙලා ඉවරයි. එතකොට අපි මේක පියවරෙන් පියවර කඩන්න ඕනේ. හරි. ඉස්සෙල්ලා එළියේ තියෙන රූප ටික කඩාගෙන ඉන්න ඕනේ. අපේ ශරීරයේ රූපය කඩාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මනස කරන වැඩේ යල්ලන්න පුළුවන් වෙන්නේ. එතනත් අර දැන් මනසේ පිළිමිබුවක් හදලා මනසෙන්ම දැනගත්තා කියන එකත් ටිකක් බලන්න පුළුවන්. හැබැයි ඒ හදන එක නවත්තන්න හැකියාවක් නැහැ. මනසෙන් පිළිමිබු හදන එක තාම නවත්තන්න බෑ. අපිට හැදුවට පස්සේ මෙහෙම වෙන්න ඇති, මේක හැදෙන්න නැත්තේ කියලා නිකන් හිතට පෙන්නන්න පුළුවන්. ඊළඟට අර ආයතන මට්ටමේ දැන් සද්දයක් ඇහුනේ කොහොමද කියන එක. දැන් එතෙන්දී තේරුම් ගන්න මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙනවා. අපි දැන් මොන ආයතනකින් හරි මොකක් හරි දැනගන්නේ විඥානයක් පහළ වුණා කියන එකනේ. නේද? විඥානය කියන්නේ මොකද්ද? දැනගන්න ගතිය නේද? මොකද්දෝ දැනගත්තා. ඔකට තමයි සිතක්, සිතක්ම තමයි ඔය. ඒකට විශේෂ නමක් දෙනවා අපි. ඇහි විඥානේද, කනේ විඥානේද නේද? චක්කු විඥානේද, සෝත විඥානේද, මොකක් උදව් වෙලාද ඔය දැන ගැනීම ආවේ? හරි, මොනවා හරි දැන් සද්දයක් කියලා හරි වර්ණ සටහනක් කියලා හරි මූලික මට්ටමේම දැන ගැනීම තියෙනවා. ඔකට කියන ආයතන විඥානය කියලා. ඔක සාමාන්‍යයෙන් ධර්මයේ හැඳින්වෙන්නේ විපාක විඥානයක් කියලා. ඒක අලුත් කර්මයක් වෙන්නේ. මේ ආයතනයේ ක්‍රියාත්මක මට්ටම විතරයි. ඒක චක්කු විඥානය හරි සෝත විඥානය හරි මේ මූලික විඥානය. එතකොට මේ විඥානය කියන එක එක පැත්තකින් තේරුම් ගන්න හිත මොකද්ද දැනගත්තා. මොකක් හරි ස්වභාවයක්. තමාර රූපයක් කරලා නැහැ. වර්ණ සටහනක් හරි ශබ්ද සංඥාවක් හරි නේද? සංඥා වේදනා මට්ටමක් වගේ තමයි අතන මූලිකව දැනගන්නේ. හරි? මොනවද ඒ ස්වභාවයක්? ඒතර ඒක ඇහැ මුල් වෙලා නම් අපි කියනවා චක්කු විඥාන කියලා. කන මුල් වෙලා නම් සෝත විඥාන. ඒ කියන්නේ ශබ්ද වලට අදාළ නම් සෝත විඥාන. ගන්ධ සුවඳට අදාළ නම් ගහන විඥානේ නේද? ඔය විදිහට ඒ ආයතනය අනුව ඔය මූලික විඥානෙට නමක් දෙනවා. හරි? එතකොට ඒ විඥානය කියනකොට තේරුම් ගන්න හිතට මොනවා හරි අරමුණු වුණා. හිත දැනගත්තා. යම්කිසි චිත්ත ස්වභාවයක්. හරි? හිත මොනවද දැනගත්තා. එතකොට ඒ දැන ගැනීමත් ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. ඕකත් පටිච්ච සමුප්පන්නේ. අයි පටිච්ච සමුප්පන්නේ කියන්නේ ඒකට අදාළ හේතු ප්‍රත්‍යයන් ටික යෙදුනින් තමයි යෝග පහළ වෙන්නේ. ඒ ටික තමයි ඔන්න බුදුහාමුදුරු පෙන්නන්නේ මදුපිණ්ඩික සූත්‍රය එහෙම පෙන්නන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ඔය විදිහට එනවනේ. නේද? ඒ චක්කු විඥානයක් හටගන්නේ මෙන්න මේ විදිහට. කියලා අර ප්‍රත්‍ය ටික අඳුරගන්න පුළුවන් වෙන්න කියලා තියෙනවා. හරි? ඇහැයි රූපේ උදව් වෙලා තමයි චක්කු විඥානේ පහළ වෙන්නේ. හරි? ඕකෙම තව ටිකක් එහාට යන එක තමයි ඔය අද දීපු පොතේ තියෙන මහා හත්තිපදවම සූත්‍රයේ තියෙනකොට ඇහැයි රූපේ විතරක් මදි චක්කු විඥානේ පහළ වෙන්නේ. තවත් කතාවක් ඕන. තව ප්‍රත්‍යක් තියෙනවා. මේක තමයි ඔය තජ්ජෝ සමන්නාහරෝ කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ ඇහැ තිබුණට රූපේ තිබුණට විඥානේ පහළ වෙන්නේ නැහැ. තජ්ජෝ සමන්නාහරෝ කියන ප්‍රත්‍ය යෙදුන් නැත්තම්. ප්‍රත්‍ය කියන්නේ තව උදව් වෙන ධර්මතාවය. හරි. තජ්ජෝ කියන්නේ මොකද්ද? එතනින්ම උපන්න කියන. එයින්ම නිපන්. එතනින්ම උපන්න. එතනින්ම හටගත්ත. හරි. දැන් අපි මෙහෙම තට්ටු කළොත් සද්දයක් එනවනේ. සද්දේ කොහෙන්ද ආවේ? මගේ අතේ තිබුණාද සද්ද? මේ පුටුවේ තිබුණාද? නැහැ. ගැටීම තුල එතනින්ම පැන නගින ගතියක්. තේරෙනවද? තජ්ජෝ කියන ගතිය නොහොම එක. ඒ හේතු එකකටවත් මේක ආйти නැහැ. අතට ආйтиත් නැහැ, පුටුවට ආйтиත් නැහැ. හැබැයි එතනින් පැන නගින ස්වභාවයක් තියෙනවා. ඒ පැන නගින ස්වභාවය එකම හේතුවක්වත් නෙවෙයි. ප්‍රත්‍ය වුණ ධර්මයක් නෙවෙයි ඔය. හරි. එතනින්ම පැන නගින. එතකොට ඔතනින්ම පැන නගින ගතියකට අපේ අවධානය යොමු වෙනවා. විඥානේ. විඥානෙන් දැනගන්නේ අර පැන නගුණ ගතිය. ඒතර පැන නැගුණ ගතිය මේ එක හේතුවකටවත් අයිති නැහැ. එතනින්ම උපන්න ස්වභාවයකට අවධානය යොමු වුණොත් තමයි විඥානය කියන එක පහළ වෙන්නේ. ඒ විඥාණය පහළ වුණා කියන්නේ ආයි බාහිර දෙයක් දැනගත්තා නෙමෙයි හිතට මොනවද අරමුණු වුණා හිත දැනගත්තා. ඒ විඥාණය කියන ගතිය වෙනම හතක තියාගෙන විඥාණය කියන්නේ ඒ කියන්නේ හිත මොනවද දැනගත්තා.
අපි ගත්ත උදාහරණයක් විදිහට මේකට ස්ටෙතොස්කෝප් එකකින් ලෙඩෙක් බලනවා.
ඔව්.
ඔව්. කිතුම මොකරි එන මේ හાર્ට් බීට් එක වෙනස් කියලා එතකොට දොස්සරට වෙන්නේ ශබ්දයක් ඇහෙනවා ඒකට සංඥාව වෙනවා සංඥාවට අපේ තියෙන මේකේ අපි හදන මානසික රූපය හරි අපිට කියන්න බෑ එතන ඒක එතනින්ම නෙමෙයි පැන නැග්ගේ කියලා මොකද ඊට පස්සේ ධර්මය ගන්න නම් මේ ශබ්දය හල මෙතන બ્લોක් එක තියෙනවා මේකත් කරනවා ඒකත් හරියට
ඔව්
අපි ඒක කරන එකෙන් ඇත්තටම බාහිර වෙන තමයි කියලා තියෙනවා
ඒ කරන එකේ ප්‍රතිඵලයක් තියෙනවා ඒක නෑ කියනවා නෙමෙයි.
බාහිරේ ලෙඩාගෙන තමයි කියලා තියෙන්නේ.
ඔව්.
අපි විශ්වාස කරනවා මේක සත්‍ය ලෙඩාගෙන එතනින් එන්නේ.
අන්න හරි. අපි විශ්වාස කරනවා. හැබැයි අපි දැකපු රූපේ ડોක්ටර් දැකපු රූපේ ડોක්ටර්ගේ හිතෙන් මහදපු එකක් නෙමෙයි. ආ ඒ කතාව තමයි මේ කියන්නේ. ඒකට අවශ්‍ය ප්‍රත්‍ය ටික යෙදුණා හින්දා. සමහර විට අපි ওই සත්‍ය ඇහුවට අපිට ඒ රූපේ හැදෙන්නේ
නැහැ.
මොකද අපි ඕ හાર્ට් එක ඇතුලේ ඕ කතාව දන්නේ
නැහැ.
හැබැයි ඒක
නැහැ දැන් සම්බන්ධ තියෙන
දැන්
අපි
සිදුරක් තියනවා කියලා කියමු. ආ සිදුර නෙවෙයිනේ දැක්ක.
නෑ
නෑ. නෑ
ඔව්. ඒක අපි මනසෙන් හදන රූපෙන් බාහිරේ වෙන ගන්න
යම. ඔව් ඔව්.
අනිවාර්යම බාහිරේ
වෙන. ඒක හරි. ඒකම තමයි මේ කියන්නේ. මනසෙන් හදන රූපෙන් අපි බාහිරේ ගැන අවබෝධයක් ගන්නවා. හරි. ඔක තමයි ලෝකෙට ඇති දැක්ම.
දැනගන්න.
ඔව්. බාහිරය ගැන දැනගන්න. ඒකමනේ අපි ඒ සද්දය අහගෙන ඉඳලත් කරේ. බාහිරය ගැන දැනගත්තා.
අපි කියන්නේ බාහිරය මෙහෙමයි කියලා. දැන් බාහිරය මෙහෙමයි කියලා කියන්නේ
බෑ. ඔව්. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නවා මෙහෙම කියන්න.
ලෝකෙට ආйти මට්ටම විතරයි නේ.
ඒක තමයි. දැන් ලෝකෙට ආйти මට්ටම.
ඒක හරි නෑ. ඇත්ත කතාවනේ.
දැන් සනීප වෙන්නේ සනීප ලෝකෙට ආйти මට්ටම.
ඒක තමයි ඔයි කිව්වේ ලෝකෙට ආйти මට්ටම. අපි ඉන්නේ මේ මට්ටමේ. හරි? දැන් ඒ හිතේ හැදුන රූපේ ඉබේ හැදුන නෙමෙයිනේ. දැන් ඒ ડોක්ටර් කලින් ඉගෙනගෙන තියෙන ඒවා එකතු කරලා දැන් එකටත් දාලා සංසන්දනය කරලා හිතේ හදපු දෙයක්. ඔන්න ඕක තමයි ඔය පටිච්ච සම්පන්නය.
ඒත් මේකට අපි ආසව කියලා කියන්නේ
පෙර ඉතුරු කරපු.
ඔව්. අසරම ડોක්ටර්ට ආසාව වලට කවදා හරි ලකුණුත් හම්බ වෙලා
තියෙනවා. ලෝකේ ලකුණු හම්බ වෙනවා. සල්ලිත් හම්බ වෙනවා.
දෙන්නම අමාරුයි සද්දයක් එනවා.
ඔව්.
දැන් අපි හිතට කියනවා
කාක්කෙක් නැහැ කියන්න යන්න එපා. ඒක ඒකත් නෙවෙයි. නැමෙයි ඒක නෙවෙයි කිව්වේ. එතන ඕක පොඩ්ඩක් පටලව ගන්න තැන. හරි. දැන් සද්දය ඇහෙද්දි එළියේ කාක්කෙක් නැහැ කියන්න යන්න එපා. දැන් මේ කියන්නේ එළියේ කාක්කෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? ඒ process එක පෙන්වන. සද්දය ඇහුණා. ඒකට අනුව හිතුවා. හරි හිතනකොට පෙර අද්දකීම් ටික අනිවාර්යෙන් ඇවිල්ලා
තියෙනවා. යමක් තියෙනවා ඒක අපි දැනගන්න විදිය තමයි මේ. ඒක ඒ යම නෙමෙයි.
ඔව් මේ මේ සිද්ධ වුණ දේ ඇත්ත ඇති ඇටි හොයනවා.
දැන් ඉන්නේ ඇයි කියලා හිතනවා.
ඔව් දැන් අපි දැනගත්තේ කාක්කෙක් ඉන්නවා කියලානේ. ඒක දැනගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් හොයන්න.
ඒක බොරු කියන්න
යන්නේ.
කාක්කෝ
එහෙ එළියේ මොකුත් නැහැ කියන්න ගියොත් ආයේ අන්තයකට වැටෙනවා. ඒකත් නෙමෙයි මේ කියන්නේ. ඔව් දැන් අපි කරපු වැඩේ බලන්න ඕන මේ මේ මොකද මේ පැත්ත අපි බලලා නැහැ. අපි මෙච්චර කල් බාර අරන් තියෙන එළියේ රූපේ විතරනේ. ඒ අවබෝධයට ආවේ කොහොමද කියලා බලන්න. හරි. ඉතින් එතෙන්දී මේ ආයතන තුනක් එකතු වෙලා තියෙනවා. සද්දේ අහන්න සෝත ආයතනේ උදව් වෙලා තියෙන. ඊළඟට ඕකේ අර මනසේ පිළිබිඹුව හදන්න මන ආයතනේ උදව් වෙලා තියෙන. ඊළඟට ආයේ මන ආයතනෙන්ම තමයි කියන්නේ ඕක එළියේ තියෙනවා කියලා. අහම අවස්ථා තුනක් කොතන සිද්ධ වෙලා. හරි. ඒතර එකක්වත් හරි වැරදි කතාව නෙමෙයි. මෙන්න මේ හේතු යෙදුන හින්දායි මේ ඵලය. මේ හේතු යෙදුන හින්දායි මේ ඵලය. ඒකයි මේවයි දකින්න ඕන පටිච්ච සමුප්පන්න බව. ඒ දැකීම තුල අපි මේ පුරුද්දින්ද අපි මුලාවකට අහු වුණා නම් ඒක පේනවා. හරි. දැන් අපි මුලා වෙන වෙලාවලුත් තියෙනවානේ අර මිරිඟුව පෙනිලා වතුර තියෙනවා කියලා හිතන. වතුරට එබිලා බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතන නේද? ඒ මුලාවන්ට අහු වෙන්නේ ඇයි? දැන් ඒවා අපි මුලාවන් කියලා පිළිගන්නවනේ. ඒ අපි ඉන්නේ මුලාවක කියලා අපි පිළිගන්නේ නැහැ. මොකද ඒක දකින්න අපිට තාම ශක්තියක් නැහැ. ඒ හින්දා දැන් ඒක නැතුව මුකුත් නැහැ කියන්න යන්න එපා. ඒක බොරුවක් හිත රවට්ට ගැනීම. මුකුත් එළියේ නැහැ කියන්නේ මේ යන්නේ. මොකද එළියේ තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. මේ දෙක පැහැදිලිවම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දෙක.
දෘෂ්ටියක් ඉන්නකොට එළියේ නැහැ කියලා අපිට කියන්න හැකියාවකුත් නැහැ
නේ. ඔව්. එළිය නැහැ කියන එක නෙමෙයි අපි මෙතෙන්දී බලන්නේ අපේ හිත වැඩ කරන හැටි. හරි. අපි මොනවා හරි දැනගත්තා නම් හිතන්නේ දැනගෙන තියෙන්නේ. ඔන්න ඕක උනේ කොහොමද? ඔතන තමයි අර ආයතන පිරිසිඳ දකින්න
කියන්නේ.
ඔව් එළිය තියෙනවා කියලා තියෙන්නෙත් මනස. ඒක හදලා තියෙන්නෙත් මනස. හරි. එතකොට ඒ එහෙම හැදුවෙත් නිකන් නෙමෙයි. ඒ හදන්න හේතු යෙදුන හින්දා. එතන හේතු ප්‍රත්‍ය දකින්නත් පුළුවන්.
මනසින් හදලා
රස විඳින ගැතිය. ඔව්. ඉතින් එළියෙන් නිකන් ඉන්නෙත් නෑ. ඊට පස්සේ ඇලෙනවා ගැටෙනවා ඒ තව දිගට යනවා. නේද? ඔව් දැන් බිත්තර කටුව උපමාවක් තියෙනවා. මොකද අපි ආයතන ටිකෙන්මනේ ওই ටික කරලා තියෙන්නේ. මේ ආයතන හය නැතුව අපිට ඔය වැඩේ කරන්න බෑ. ඇතුලෙන් හදලා එළියට අර ඉබ්බගේ උපමාව අතපය එළියට දානවා කියන්නේ. නරියා ඉන්නවා කඩාගෙන ගන්න බලාගෙන. නේද? එතකොට අපි මේ සිද්ධ වෙන හැටි දකින්න නැතුව එළියේ තියෙන එකම බාරගත්තොත් වෙන්නේ අපි ලෝකෙට අහු වෙනවා. එතකොට ලෝකේ දේවල් වලට පුළුවන් අපිව පාලනය කරන්න. දැන් ඔකමයි අර මදුපිණ්ඩික එකේ දැන් චක්කුඤ්ජ පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤාණ තින්නං සංගති පස්සෝ කියනවනේ. නේද? ඒත් පස්සපච්චය මොකද්ද? වේදනා. හරි? ඊළඟට කියනවා යං වේදේති. අනේ එතනින් පස්සේ කියන විදිහත් වෙනස්. යං වේදේති යමක් විඳීද? තන් සංජානාති ඒක අඳුර ගන්න. යමක් විඳීද ඒක අඳුර ගන්න. ඊළඟට යන් සංජානාති තන් විතක්කේති. ඒ අඳුරගත්තු එක ගැන දැන් හිතනවා, කල්පනා කරනවා, විතර්ක කරනවා. හරි. යන් සංජානාති තන් විතක්කේති. ඒ කල්පනා කරනකොට යන් විතක්කේති තන් ප්‍රපංචේති. ප්‍රපංච බවට පත් වෙනවා. ප්‍රපංචය කියනකොට අපි මේක එළියේ තියලා ඉවරයි. එහෙම වුණහම මොකද වෙන්නේ? අන්න ඔකයි වැදගත් වෙන්නේ. එළියේ තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒකට පුළුවන් තමන්ව පාලනය කරන්න. තමන්ම හදලා එළියෙන් තියපු එකට පුළුවන් තමන්ව පාලනය. ඒ කියන්නේ අර වතුරට එබෙන බල්ලව තරහ ගස්සනවනේ. කවුද තරහ ගස්සන්නේ? එයාම හදපු අපි තමයි ප්‍රතිබිම්බේ කියන්නේ. බල්ලගේ වට්ටමට එයාම හදපු අනිත් බල්ලා තමයි මෙයාව තරහ ගස්සවලා තියෙන්නේ. ඒක එයාගේ ප්‍රපංචේ එයාවම පාලනය කරනවා. එතන එයාව අභිභවා යනවා. ඒ අභිභවා යනවට කියන්නේ සමුදාචරಂತಿ. තතෝ නිදානං. මෙන්න මේක තමයි හේතුව. ඒ ප්‍රපංචය හදපු යම් ප්‍රපංචේති තතෝ නිදානං. ප්‍රපංචයක් හැදුවහම ඔන්න ඕක තමයි හේතුව. නිදානය මොකටද? ඒ හදපු කෙනාව පුරිසං සමුදාචරಂತಿ. මේ ප්‍රපංච සංඥාවෙන් මෙයව පාලනය කරන අභිභවා යන්න. කොහොමද අභිභවා යන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු රූපේසු. අතීත රූප කියලා හරි වර්තමාන රූප කියලා අනාගත රූප කියලා හරි වර්තමාන රූප කියලා හරි ඕකෙන් මේක හදපු කෙනාවම අභිභවා යනවා. පාලනය ඔක තමයි අපි අර ලෝකෙට අහු වෙලා සැප දුක් විඳිනවා අටලෝ දහමට අහු වෙනවා කියන්නේ. දැන් ඕක පේන්නේ නැහැ. අපිම හදපු ලෝකෙන් අපිවම පාලනය කරනවා කියලා. හරියට දැන් අපිම රොබෝ කෙනෙක් හදලා රොබෝ අපිව පාලනය කරනවා. මේ වන්නේ මේ වගේ වැඩක් වෙලා තියෙන්නේ. ඒක අපිට පේන්නේ නැහැ. මොකද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය දකින්න නැති. අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දෙයමයි මේ දැනගත්තේ කියනකොට එතන යම්කිසි මුලාවක් වෙලා තියෙනවා. ඒ මුලාවක් කියලා දැනගන්න නම් මේ ටික බලන්න ඕනේ. හරි. ඒක නුවණින් දකින කෙනාටමයි මේ කතාව තේරෙන්නේ. ඒක ඉතින් අපිට දැනට උපමා වලින් අර රැවටෙන මට්ටමේ උපමා වලින් විතරයි මේක නිකන් තේරුම් ගන්න පුළුවන්. ඒ වතුරට එබෙන බල්ලා රැවටුනේ ඒක අපි දන්නවනේ. එනත අපි මිරිඟුව පේනකොට වතුර තියෙනවා කියලා හිතන මට්ටම. දැන් මිරිඟුව පෙනිලා වතුර තියෙනවා කිව්වොත් වතුරට පුළුවන් අපිව පාලනය කරන්න. අපිට තිබහනම් එහෙම වතුර පස්සේ දුවනවා. මුවන්ට වෙනවා කියන්නේ කාන්තාරේ නේද? මැරෙනකම්ම දුවනවා. හරි. එයා දන්නේ නැහැ මේ යාම හදාගත්තු එකකින් එයාවම මරලනවා කියලා. ඒ රවටුනහම වෙන දේ ඒක. එතකොට දැන් පේ මට්ටමේ රැවටීම දකින්න නම් අපි මීට වඩා අපේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. එහෙම නැතුව අපට පේන්නේ අපි රැවටිලා කියලා. හරි. ඒක දකින්නේ රහතන් වහන්සේරි බුදුරජාණන් වහන්සේරි තමයි කියන්නේ මේ සසරේ ඉන්න සත්‍යය මෙහෙම රැවටිලා ඉනවා. ඒ හින්දාම දුක් විඳිනවා කියලා.
ඉරබල්ලා
පේනවා වගේ. ඔව්. දැන් බල්ලා දන්නේ බල්ලා දුක් විඳිනවා කියලා. ඒ වතුරේ ඉන්න බල්ලට බිරුවට මොකද්ද මං විඳින දුක කියලා නේ උට හිතෙන්නේ. ඔක කියන්න කිව්ව. නේද? තරහව වෙන්න පුළුවන්, ඇලිීම වෙන්න පුළුවන්.
යමක් නිදිද හඳුනාගන්න
ධර්මය කියන්නේ නම් අර විදිහම. නැහැ මෙහෙමයි. ඔතන ඒක නැතුව නෙමෙයි ප්‍රකට වෙන්නේ ඒක. අපිට සංඥාව ප්‍රකට වෙන්න පුළුවන්. දැන් වේදනා සංඥා දෙක තිබුණාට සමහර වෙලාවට වේදනාව ප්‍රකට වෙනවා, සමහර වෙලාවට සංඥාව ප්‍රකට වෙනවා. වෙයි දෙකම ඔතන තියෙනවා. අප්‍රකට. ඒ කියන්නේ එච්චර අපි වැදගත්කමක් දෙන්නේ නැහැ. ඒ වෙයි ඔය දෙකේම අර අතන කියපු ටිකක් දැන් මම කිව්වේ අර තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා කියනකන් ඔතන කෙනෙක් නැහැ නේද? මොනවාදෝ දේවල් ටිකක් තියෙනවා ඒක නිකන් හේතුඵල ගතියක් නේද තියෙන්නේ. ඒ අර යං වේදේති කියනකොට නිකන් යමක් විඳීද? එතකොට අර පුද්ගල සංඥාවක් ඔතෙන්ට රින්ගනවා. නේද? යමක් විඳීද ඕක තමයි අඳුනගන්නේ. දැන් නිකන් කරන කෙනෙක් ඉන්නවා වගේ නේද? යං වේදේති තං සංජානාති. එතන ඉඳන් නිකන් කවුරු හරි මේක කරනවා වගේ. ඊළඟට යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං ප්‍රපංචේති. මේ මූලික ටික එහෙම නිකන් පුද්ගල හැඟීමක් නැහැ. මොනවද ඔය හේතු ටිකක් හදනවා? ඒකේ ඵලයක් විදිහට මේක. කරන කෙනෙක් කියලා අදහසක් එන්නේ නැහැ නේද? එතනත් තියෙන පොඩි ගන්න අදහස. දැන් අපි වචන වෙන වෙනම දකින්න එකට වඩා දැන් ඔකේ ඔය මූලික සිද්ධිය ඔහමයි. එතකොට අර දැන් හැයි රූපයයි තජ්ජෝ සමන්නාහරෝ කියන එකයි ඔය තුනම යෙදුනොත් තමයි විඥානය පහළ වෙන්නේ. එතකොට විඥානය කියන එක පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියනකොට තේරුම් ගන්න ඒක දැන් ඵලයක් මේක. ඒක හටගන්න හේතු ප්‍රත්‍යේදනයි. එතකොට මේ විඥාණයට අයිති නෑ එක ප්‍රත්‍යක්වත්. හරි විඥාණය කියන්නේ 아무තු සබහර මෙතන සද්දේ වගේ දෙයක් නේ. සද්ද හැදෙන්න උදව් වුණ හේතු එකක්වත් දෙට අදාළ නෑනේ. සද්දය කියන්නේ වෙනම ධර්මතාවයක්. එතනින් පැන නගුණු වෙනම ධර්ම. දැන් විඥාණය කියන්නේ මෙතනින් පැන නගින වෙනම ධර්මතාවය. බෑ උතන තේරුම් ගන්න ඕන ඒක කොහේ ඉඳලවත් ආව නෙවෙයි. නะ කොහටවත් යනවත් නෙවෙයි. මේ හේතු යෙදෙන හින්දා මෙතනම හටගත්තා. හරි.
විඥානේ විපාක මට්ටමේ මුන්නතර කමන්නේ කියන එක කියන්නේ. විඥානේ විපාක මට්ටමේ ඇති වෙන කියන්නේ මුන්නා ගැනීමද?
ඔව්
දැන්
දැන් විඥානේ ඇත්ත ඇති හැටි දැක්කනම් අපි එකකටවත් අහු වෙන්නේ නැහැ. හිතක් පහළ වුණා ඒ දෙයෙන් මොනවද උ දැනගත්තා. ඔය හිතේම දෙන්නේ හිත දැනගන්න. නේද? ඒක මෙහෙමයි දැන් අපි ඒ රැවටීමක් තියෙනවා. හැබැයි මේ මට්ටමේදී ඔක අපිට රැවටීමක් කියලා පේන්නේ නැහැ. ඒක මං කියේ අර දැන් බල්ලා ඒක විශ්වාස කරන තාක්කල් බල්ලට ඒක පේන්නේ නැහැ රැවටීමක් කියලා. එතනින් එහාට දකින්න නුවණක් පහළ වුණොත් විතරයි එයා දැනගන්නේ ඒක රැවටීමක් කියලා. අපේ මට්ටමට අපිට පේනවා උරැවටිලා කියලා.
දැන් තමයි ડોක්ටර් කරන්නේ. යාගේ මනස රූපේට යා හිතාගන්නවා අතන
ඉලක්කිනවා. ඔව්.
ඔව්
ડોක්ටර් විතරක් නෙමෙයි දැන් අපිත් කරන්නේ අපිත් ඉන්නේ ඕකේ අපි ඒ වැඩේ නොකලට මේ අරවා මේවා රූප තියනවා කියලා ඒව මතනේ අපි ක්‍රියා කරන්නේ මොකද ඒවට පුළුවන් අපිව පාලනය කරන්න හැබැයි අපි දන්නේ මේ අපිව මනසකින් දැනගත්තු දෙයක් නෙමෙයි අපිව පාලනය කරන්නේ කියලා ඒක දැනගන්න දැන් ඇයි මේ කතාව කියන්නේ කියන එක දැනගන්න තමයි ධර්මයේ එක එක කරුණු තියෙන්නේ. දැන් අර අපේ ආයතන අපි සකස් කරගෙන තියනවා මේ කාම භූමියට අදාළව. කාම භූමිය කියන්නේ මේ ආයතන 6 වැඩ කරන ආයතන 6 අරමුණු පිළිගන්න මට්ටම. හැබැයි මේ මට්ටමට ওই ටික හදලා තියෙන්නේත් අපිමයි. හැම දෙයක් තියෙනවා. දැන් අර මේ මනුස්ස ජීවිතයක ප්‍රතිසන්දියක් ගත්ත වින්දානේ අපිට මනුස්ස මට්ටමේ ආයතන තියෙනවා. හරි. ඒතර ඕකෙන් එහාට ගිය තව භූමි තියෙනවා. දැන් රූප භූමිය, අරූප භූමිය. ඒ කියන්නේ මේ ආයතන ස්වභාවය වෙනස් වීමක් විතරයි. උදාහරණයක් විදියට කාම භූමියේ ඉඳන් රූප භූමියට යනවා කියන්නේ මේ ආයතන තුනක් අයින් වෙනවා. ශරීරය කාය ස්පර්ශ ලැබෙන එක නැති වෙනවා දිවෙන් රස ලැබෙන එක නැති වෙනවා නාසයෙන් ගඳ සුවඳ ලැබෙන එක නැති වෙනවා මුත කියන කොටස නැති වෙනවා දැනෙන ගති ඉතුරු වෙන්නේ ඇහැ තියෙනවා කන තියෙනවා මනස තියෙනවා ඒ මට්ටම තමයි රූප භූමිය කියන්නේ එතතර ආයතන තුනක් උපදින්නේ නැති මට්ටමකටපත් වීමක්. හරි?
දුක අඩු
වෙනවා. ඒ අනිත් ආයතන වලින් හැදුවේ දුකක් නම් ඒක අඩු වෙනවා. ඒක කියන්න බලුවා ආයතන දුකයි කියලා තේරුම් ගත්ත කෙනාට. අපිට පේන්නේ ආයතන නැති වුණ එක දුකයි කියලා. හා දැන් රස බලන්න බෑනේ. මොන දුකක්ද දැන් කෑම කන්න. ඒ ලෝකෙටයි ඉතිවට වෙන්නේ. දැන් අර ලෝකෝත්තර දැක්ම ගත්තොත් ඔතන ඕවා හින්දා දුකක් වයි දකස් කරනන්නේ කියලා දැක්ක කෙනා තමයි එතකොට මේකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. අපි ඒව සැපයි කියලා හිතාගෙන ඉන්නකන් අපි මේකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකයි අර බුදුහාමුදුර අර පළගැටියගේ උපමාව ගන්නෙ මේ සසරේ යන සත්වයන්ට. නේද? දැල්ලට පනින පළගැටියෝ වගේ කියලා. ඒක සැපයි කියලා විශ්වාස කරන මට්ටමක අපි ඉන්නේ ආයතන සැපයි. හරි. ඒක වෙලා තියෙන්නේ මේවයි ඇත්ත දකින්න නැති හින්දා. ඒ හින්දා තමයි මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලාම කියලා තියෙනවා. හරි. පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න කියන එක. මේවයි නියම ස්වභාවය යථාභූත ස්වභාවය දකින්න කියන එක. ඒ දකින්න විදිහක් තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. සතර සතිපට්ඨාන කියලා වෙන්න පුළුවන්, පංච උපාදානස්කන්ධය අනිච්ච සංඥාව වඩන්න කියලා වෙන්න පුළුවන්. ඒ ක්‍රම ටික. මොකටද? ඒ ඇත්ත ඇතියට නැත්නම් යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න. මේ ඉන්න මානසික මට්ටමේ අපිට ඕක පේන්නේ. එතනින් එහාට ගියොත් විතරයි මේකේ ඇත්ත තත්ත්වෙ පේන්නේ. එතකන් අපිට තියෙන්නේ අර ශ්‍රද්ධාවෙන් මේක මේ බුදුහාඳුරු කියලා තියෙන හින්දා ඇත්ත වෙන්නේ නැති. කියන මට්ටමේ ඉඳන් ඒ අවබෝධ ගන්න කරන්න ඕන එක කරන එක. බුදුහාඳුරු කිව්වේ ඒක පිළිගත්තටම හරියන්නේ නැහැ. තමන් ඒක තමන් තුලින් දකින්න මනස දියුණු කළොත් විතරයි ඒකේ ප්‍රතිඵලයක් තියෙන්නේ. හරි. අපි නිකන් කවුරුවත් කිව්වට ඒක එහෙම තමයි කියලා පිළි අරගෙන බෑ. තර ඥානං පස්සං අහන්න ඒක තමන්ගේ දැක්මක් කරගන්න. එහෙම කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඒක සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි මාර්ගේ වඩන්න පුළුවන්. ඉතින් අපි අර කරපු භාවනාවම ඔක අහලා දැනගත්තු කෙනාට තමයි ඔක කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතෙක් කරන්නේ අර පූර්ව ප්‍රතිපදාවට අයිති භාවනා ටික විතරයි. ඒකයි මේ බුදු කෙනෙක් දේශනා කරන ධර්මයේ හල දැනගත්තොත් විතරයි ආර්ය මාර්ගය කියන එක තියෙන්නේ. එතෙන්දී එන්න ඕන චතුරාර්ය සත්‍ය කියන එක. දැන් අවතන චතුරාර්ය සත්‍ය තියෙනවද කියලා පේනවද අපි කරපු එකේ? හිතේ හදපු එක එළියේ තිබ්බා කියන එකනේ අපි බැලුවේ. නේද? එතන මුලාවක් තියෙනවා. එතකොට එළියේ තියෙන එකක් දැනගත්තේ මේ සමුදය යෙදුන හින්දා. මේ හේතු ටික යෙදුන හින්දායි අපි එළියේ එක බාරගත්තේ. නේද? බාර ගැනීමට කියනවා උපාදාන කිරීම කියලා. ඒ රූපේ තියනවා කියලා අපි දැඩිව විශ්වාස කරන කාක්කයිලිය ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරනවනේ. නේද? ඒ විශ්වාස කලේ මෙතන සමුදේ දැක්කේ නැති හින්දා. මේ හිතෙන් හදපු එකක් තමයි ඒ එළිය තියනවා කියලා ගත්තේ. මෙතන මේක හරියටම දැක්කනම් සිහිය නුවණ පිහිටියානම් අපි ඒක බාර ගන්නෑ එළියක. සමුදේ යෙදුන් නැත්තම් රූපෙ පිහිටන්නේ. වතුරට වෙනවල අන්න බල්ලෙක් ඉන්නවා කියන්නේ මේ පැත්තේ සමුදේ යෙදුනා හින්දා මුලාවෙන්. මේ පැත්තේ මුලා වුනේ නැත්නම් අරෙහි බල්ලෙක් පිහිටන්නේ නැහැ. හරි? එතකොට අපි රූපයයි රූප සමුදේයයි නිරෝධයයි ඔය බලලා තියෙන්නේ. හරි? ඒ බැලීම තමයි මාර්ගය කියන එක. ඕක බලනකොටනේ ඔය අවබෝධෙන්නේ. එතකොට දැන් රූපයයි රූප සමුදේයයි රූප නිරෝධයයි ඒකට මාර්ගය. ඔතන තියනවාද දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගය. ඕකට තමයි දැන් අනිත් පැත්තට කියන්නේ රූප උපාදානයමයි දුක. කෙටියෙන් කිව්වොත් රූප උපාදානය නෙමෙයි පංච උපාදානස්කන්ධයමයි දුක කියනවනේ. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් රූපයක් උපාදාන කරනකොට පංච උපාදානස්කන්ධය හැදිලාද? හැදිලා. මොකද අපි ඒ කියන රූපේ රූපෙට තනියෙන් තියෙන්න බෑ. ඕකේ වේදනාවක් තියෙනවා. අපි රූපයට කැමැතිද අකමැතිද මැදහත්ද කියන ගතියක් තියෙනවා. ඒතර වේදනා උපාදානය ඔතන තියෙනවා. ඊළඟට ඒකේ සංඥාවක් තියෙනවා නේද? මේ රූපේ අනිත් රූප වලින් වෙන් කරගන්න පුළුවන්. රූප සංඥාවක් දීලා තියෙනවා. සංඥා උපාදානෙ තියෙනවා. ඊළඟට ඕක ගැන අපි අදහස් පිට චේතන. සංඛාරත් තියෙනවා. නේද? කපුට මේ වගේ කියලා අපිට අදහස් තියෙනවනේ චේතනා ටික. නේද? සංඛාර. ওই ටික දැනගත්තු විඥානිකුත් තියෙනවා. ඒකත් අපි බාර ගන්නවා. රූප උපාදානය කියනකොට පංච උපාදානස්කන්ධේම හැදිලා. හරි? දැන් ඔක නුවණින් බලනකොට පේනවා. හැබැයි අපට තාම ඕක දුකයි කියලා දකින්න තාම ශක්තිය නැහැ. ඒක ටික ටික මේක දැකීම තුල තමයි එන්නේ. හරි? ඒකේ මාර්ගේ වැඩිම තුල දැන් ඔතන ඒ වුණාට දැන් පේනවා එහෙනම් පංච උපාදානස්කන්ධේ තියනවා නම් ඒ කියන්නේ දුක. ඒකේ සමුදය බැලුවා නම් ඒ දුක්ඛ සමුදය නේද? සමුදය නැත්තම් නිරෝධයි කියන එක තියෙනවා. ඒතර ඕක වැඩිම කියන්නේ මාර්ගයේ වැඩිම. ඒතර ඒක සම්මා දිට්ඨිය එක්ක කරන වැඩක් දැන් තියෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධිනේ. නේද? ඒ නැත්තම් සම්මා දිට්ඨිය එක එක ආකාරات තියෙන අර 16 ආකාරයක් තියෙන සම්මා දිට්ඨි සූත්‍රය. මේ රූපේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධේ මොකද? ඒකත් ඒකටයි තියෙන්නේ. හ්ම්. ඒ වගේ දැන් ඔය සම්මා දිට්ඨිය ඇති වෙන්නේ දහමක් අහපු කෙනාට විතරයි. ඒකයි මං කියේ දහමක් අහපු අහලා තේරුම් ගත්ත කෙනාටමයි මේ මේ කියන විදර්ශනය කරන්න පුළුවන්. නැත්තම් අරමුණක් දිහා බලලා හිත එකඟ කිරීම කරන්න පුළුවන්. ඒකෙන් ඒ හිත සමතයකට ආවහන් අත්දකින්න ඒවා ටික අත්දකින්න පුළුවන්. ඒක ලොකු සහනයක් තියෙනවා සාමාන්‍ය මට්ටමට වඩා. හැබැයි ආර්ය ප්‍රතිඵල නම් ලැබෙන්නේ නැහැ. කුසලය වැඩි. හරි පිං වැඩෙනවා. ඒ කියන්නේ සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි මේ මේ 31 තලෙම ගැලවෙන ලෝකෝත්තර දැක්ම එන්න නම් මේ මේ වගේ විදිහකට බලන්න. ඒ පැත්ත තමයි බුදු කෙනෙක් අර ලෝකයාට පැහැදිලි කරලා දෙන්නේ. නේද? ඒකයි අපි මේ ධර්මයක් තියෙන කාලෙක ඉපදුනේ එක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. බුදුදහමක් පැවතුනත් විතරයි ඕක අහන්න ලැබෙන්නේ. නිකං කෙනෙකුට ඕක හිතා ගන්නවත් බැරි දෙයක්. හරි. අනිත් ටික තියෙනවා. හිත එකඟ කර ගැනීම නේද? සමාධි ධ්‍යාන ඒවා තියෙනවා. ඒ වුණාට මේ මේ 31 තලෙම ගැලවෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඉක්මවා යන දැක්මක් කියන්නේ ඔය බුදුදහමක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. මේකෙන් කෙලින්ම පේනව නේද ලෝකෙට අහු වුණ එකයි ලෝකයේ ඉක්මවා යෑමයි කියන එක ලෝකෝත්තර ගති. ඒ ලෝකෝත්තර මාර්ගය ආර්ය මාර්ගය කියන එක. තව වෙයි තියනවද මේ? ප්‍රශ්න නෑ අපි අර එළියේ තියෙන එක නෑ කියන්න නෙමෙයි මේ යන්නේ. තියෙනවා කියලා හිතුවේ ඇයි?
එළියේ තියෙන එක නාට්‍යයක් තේරෙන්නේ
නෑ. ඒක
ඔක්කොම
දන්නවා එහෙම කියන්න එපා. එතකොට ඒකෙන් යනවා අර ශූන්‍යතාවය කියලා එකක් තියෙනවා. ඒක මේ මේ ආර්ය දර්ශනෙන් එන එකක් නෙවෙයි. හරි. ශූන්‍යතාව ආදේ කියලා එකක් තියෙනවා. ඒකත් දෘෂ්ටියක් ගන්නවා. එතකොට අපි මේක හේතු ඇතුවම හිතට පෙන්වන්නේ. එහෙම දැක්ක දවසට පිහිටන් නැති වෙයි. දකින්න කලින් මුකුත් නැහැ කියලා අපි එකම අර හිතට කියාගෙන ගිහන් ඒකමයි කියලා හිත පිළිගන්නවනේ. ඒක දෘෂ්ටියකට වැටීමක් විතරයි. හිත හේතු ඇතුව දැක්ක දවසට ඔක පිහිටන්නේ නැහැ කියලා ඒක අවබෝධයෙන් එන එකක්. ඒ අවබෝධය එන්න කලින් ඕව නැහැ කිව්වට ඒක හරියන්නේ නැහැ. එතකොට අර මුකුත් නැහැ කියලා සත්‍ති කිංචියර ඒකත් එක්තරා ධානයක්. රූපාවචර මට්ටමේ ධානයකට යනවා. ශූන්‍යතාවයකට. ඒක මේ ඒකෙන් සෝවන් වෙන්න බෑ. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැකීමක් වෙන්නේ. ඒ මොකද සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඒක හේතුව තමයි නැති බව දැනගන්නෙත් කෙනෙක්. මොකුත් නැහැ කියලා දැනගත්තේ කවුද කියලාත් කෙනෙක් ඉන්නවා. මමනේ දැනගත්තේ මොකුත් නැහැ කියලා. ඒකෙන් ඒ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඒකයි මේ මේ පටිච්ච සමුප්පන්න බවම දකින්න තියෙන. ඒකයි මේ පටිච්ච සමුප්පාදෙමයි ධර්මය කියලා බුදුහාමුදුරුව පෙන්නන්නේ. අපිට වෙන වෙන විදිවලට අර හිතට එක එක දේවල් පෙන්වන්න පුළුවන්. මේ නිතරම අපි එකක් කිය කියා ඉන්නකොට හිත උග පිළිගන්න. අපි අර කරන්නේ බ්‍රේන් වොෂ් කරනවා කියලා එහෙම නේ. ඒ මට්ටමට යෑම නෙමෙයි මේක. ඇත්ත ඇති හැටි දැකීම. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ තණ්හාව නැති කරන්න කියලා කියන්නේ නෑනේ. ඇත්ත ඇති හැටි දකින්න කියලායි කියන්නේ. එතකොට තණ්හාව නැතිවීම ඉබේ වෙන දෙයක්. ඒකේ ප්‍රතිඵලයක් තමයි තණ්හාව දුරු වෙන එක. මේ ඇත්ත ඇති හැටි පෙන්වීම තමයි ඇත්තටම විදර්ශනය කියන්නේ. මේ විදිහටයි ඕක උනේ කියලා අපි අර හේතුඵල ස්වභාවය හිතට පෙන්වනවා. දැන්
මම දැන් අපි ආයතන පහේ හැකියාවත්
නේ. ඔව්. ආයතන පහට කරන්න පුළුවන් මොකද්ද? ඒගොල්ලෝ කියන බොරු මොනවද? ඒ කියන්නේ අපිව මුලා කරන්නේ කොහොමද? කියන ටික තමයි දැනගන්න. එතකොට ඇහැට පුළුවන් එකම දේ වර්ණ සටහනක් හදලා දෙන එක. ඊට වඩා දෙයක් ඇහැට කරන්න බෑ. ඒක චක්කායතනේ නියම ස්වභාවය අපි තේරුම් ගන්නවා. ඔය වර්ණ සටහනට එක එක දේවල් හදන්නේ වෙන කෙනෙක්. මනසෙන් තමයි ඒ ටික
හදන්නේ.
හරියට නෙමෙයි කියන්නේ. ඔව්. ඉස්සෙල්ලා පෙන්නන්න මේක වැරදි කියන්නත් එපා. හරි හෝ වැරදි හරි මනසේ ස්වභාවය මේකයි. එක එක දේවල් හදලා දෙන්නේ. අර මනසේ ප්‍රතිබිම්බ මනසේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හදන එක. ඒතර ඒවා මනසෙන්ම දැනගන්න එක තමයි මනසේ ස්වභාවය. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඒකත් හේතුඵල ක්‍රියාවලිය. ඒ හරිද වැරදිද කියන්න යන්න එපා. මේ ක්‍රියාවලිය මේකයි. ඔක දකිනකොට හරි වැරදි හිතම තේරුම් ගනි. ඊට අපි ඇත්ත පෙන්වන්න පෙන්වන්න මුලාවෙන් මිදෙනවා ටිකෙන්.
ඉතින් දැන් අපිට දැන් කපුටෙක් කියලාන සද්දයක් කියනකොට කපුටෙක් කියලා දැනගන්න තැනට කපුටෙක් කියලා දැනගන්න තැනට යන කල් විපාක මට්ටම.
නැහැ නේ. ස්ටෙප්ස් තුනක් පෙන්වන්නේ. මුලම සත්‍යයක් දැනගන්න එක විතරයි විපාක මට්ටම. සෝත විඤ්ඤාණ. සබ්ද සංඥාවක් තියනවා කියලා දැනගන්න එක විතරයි විපාක මට්ටම. එතනින් එහා ඔක්කොම අපි කරපු දේවල්. මනසෙන් පිළිබිඹුව චිත්‍රය හැදුවේ අපි. සද්දෙට ඒකයි ති නැහැ. අපේ පරණ අද්දකින් ටිකනේ මෙතෙන්ට අරන් තියෙන්නේ. නේද? ඊළඟට ඒක එළියෙන් තිබ්බෙත් අපි.
දැන් ඇහත් මේ කර්ම මෙවයින් හදිච්ච එකක් නේ. ඒක මනස් එහෙම නේද? මනයත්
නේද? ඒක තමයි ඒ හේතු ටික බලන්න. හේතු බලනකොට අවබෝධය වෙනම එකක්. දැන් අපි දන්න මට්ටමෙන් ඔය බලන්නේ. අපි බලන්නේ ඇහක් තියනවා. ඇහ හැදුනේ මෙහෙමයි. අරවා මේ වගේ කියා බලනවා. ඒ අවබෝධයනකොට ඇහැකුත් පිහිටන්න ඇති මට්ටමක් එනවා. දැකීමේ සිද්ධිය කියන එක තියෙනවා. දැකීමේ සිද්ධිය උනේ දකින්න හිතක් හැදුනින් දැච්චරයි. ඔකේ විඥානය කියන්නේ මොනවද දෙයක් හිතෙන්ම දැනගත්තා. ඒකත් පටිච්ච සමුප්පන්න. ඒකේ ඇත්ත නොදන්න හින්දා තමයි අපි දැකින්න ආහයක් ඕන, එළියේ රූපයක් තියෙන්න ඕන, විඥානයක් පහළ වෙන්න ඕන. ඕවා පිළිගන්න මට්ටම තමයි පස්සේ කියන්නේ. තොට ලෝකෙට අහු වෙනවා. හැබැයි ওই මට්ටම දැම්ම අල්ලන්න බෑ. ඕකට එන්න පිළිවෙලක් තියෙනවා. අපිට අර කරන්න පුළුවන් තැනින් පටන් ගන්න ඕනනේ. ඒත් පුළුවන් තැන තමයි අර හිතේ හදන එක නේද එළියෙන් තිබ්බේ. ඒක ඉස්සෙල්ලා ඒ ටික කඩන්න ඕන. ඊටත් කලින් සමහර විට එළියෙන් තියපු රූපේ කෙලස් වැඩි නම් ඒ රූපේ ගැනත් බලන්න ඕන. එහෙනම් තමයි අපි දෙතිස් කුණ උපභාවනාව කරන්නේ නේද? මේ ශරීරයේ ඇදිලා තියෙන කෙස් ලොම්නිය දත්වලි ඕවා ඇදිලා තියෙන සතර මහා ධාතුයෙන් අහෝම් බලනවනේ. දැන් ඕක ඇත්ත ඇති හැටිමත් නෙවෙයි. හැබැයි ලෝකෙට අයිති කෙලස් ටික කඩන්න ඕක උදව් වෙනවා. ඒ කෙලස් වල ඉඳන් මේ පැත්ත කොහොමත් අල්ලන්න බෑ. මං කියර නීවරණ ගොඩේ ඉඳන් ඇත්ත දකින්න බෑ.
මම දැන් කිව්වේ මෙහෙමයි. දැන් අපි අපි එළියේ කපුටෙක් ඉන්නවා කිය ඒ කියන්නේ දැන් අපිට සද්දේ ඇහුණ ගමන්ම කපුටා කියන එක එනවානේ.
ඔව්.
කපුටා කියන එක එනවා. ඒක මන ආයතනෙන් හැදෙන්නේ.
ඔව්. මන ආයතනෙන් හැදිලා එළියට
උත් වෙනවා කියලා ඉතින්ින් අඳුනා ගන්න එක හරි නෑ. ඒ ඉතින්
අඳුනා
ගැනීම.
ඔව්.
ඉතින්ින් අඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් ඒක දැන් අපිට දැන් කපුටා කියන එක මේ
හැදෙන එක විතරක් නෙමෙයි ඔය කපුටා ඉන්නේ එළියේ කියන එකත් දැන් වළක්වන්න බෑ. ඉතින් අපි ඉන්න මට්ටම පිළිගන්න ඕනේ ඉස්සෙල්ලා. නේද? එළියේ ඉන්න කපුටෙක්ව තමයි දැනගත්තේ කියන එකේ තමයි අපි ඉන්නේ. ඒක වුණාට පස්සේ අපි පොඩ්ඩක් වෙන්නන හා ඔය එළියේ කපුටෙක්ුනේ මේ හිතේ හදපු එකානේ එළියෙන් තියලා තියෙන්නේ. ඔක පෙන්වන්න ඕනේ මුලින්. නෑ හිතේ මේක හදපු හැටි තාම ඒක අල්ලන්න බෑ. ඉස්සෙල්ලා අර ටික කඩන්න ඕනේ. ඒ කියන්නේ අපි බාහිර ලෝකෙට අහුවෙන එක ඉස්සෙල්ලා කඩන්න තියෙනවා. මේ එකයි ඔය දැන් මේවයි පිළිවෙලක් තියෙන්නේ ඉස්සෙල්ලා කායනුපස්සනාව කරන්න කියලා. ඒ කියන්නේ රූපය පිළිසඳ දකින්නකම් කායනුපස්සනාව ගොඩාක් වඩන්න තියෙනවා. ඒකේ බාහිර රූප ගැනත් කරන්න ඕන, අභ්‍යන්තර රූප ගැනත් කරන්න ඕන. අජත්තං ආ ඉති අජත්තං ආකායිකානුපස්සී විහෙරති ඉති බයිද්ධා ආකායිකානුපස්සී. ওই දෙක ගොඩාක් බලනකොට වෙලාවක් එනවා ඔක අජත්ත කිව්වත් බයිද්ද කිව්වත් මේ එකම මුලාවනේ මෙතන තියෙන්නේ. රූපයක් එළියේ තිබ්බනම් ශරීරය කළත් එළියේ රූපයක් කළත් මේ මනසේ හදපු එකේ ඇත්ත දන්නේ තින්ද නෙළියේ තියලා දෙන. ඕන දැන් අජත්ත බයිද්ද ඉති අජත්ත බයිද්ධා ආකායිකානුපස්සී. දෙකම එකට බලන්නත් පුළුවන්. හැබැයි එතෙන්ට එන්නේ අර විදිහට වෙන වෙනම බලන.
සංකත සංකාර, අபிසංකත සංකාර.
ඔව්. ඔක දිදන්න පුළුවන්.
සංකාර කියන්නේ ප්‍රයෝග සංකාර
කියන්නේ. ඔව්. මෙහෙමයි දැන් වචන ටික දැන ගැනීමයි අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් මොකද්ද කියන එකයි ඒක දෙක. වචන ටික දැනගන්නේ දැනුමට. ඒක අපිට එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. කොච්චර වර්ග කළත් මේක ප්‍රායෝගිකව කළොත් විතරයි මේකේ ඇත්ත හිත දකින්නේ. නේද? අපි ওই තියරි ඔක්කොම හදාගන්නේ මොකටද? මේක කරන්න ඕන මොකද්ද කියලා තේරුම් ගන්නනේ. ඒ සඳහායි දැනුම ගන්න. මේක සුතමයේ ඥානය කියනවා. බාහිරෙන් ගන්න දැනුම. බණ අහලා වෙන්න පුළුවන්, පොත්පත් වලින් වෙන්න පුළුවන් නේද? සුතමයේ ඥානය. ඊළඟට ඒක ගැන හිතන්න ඕනේ, චින්තාමයේ ඥානෙ. ඇයි හිතන්නේ? ඒක ඊළඟට ප්‍රායෝගිකව භාවනාවක යදන්න ඕනේ. භාවනාමයේ ඥානෙන් තමයි ඔකේ ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය එන්නේ Tamanට. ඒතර භාවනා කරන්න ඕන කොහොමද කියලා දැනගන්න තමයි ධර්මය අහලා නුවණින් විමසන්න ඕනේ. තෙන්දි තමයි තේින්නේ මේක අර බුදුදහමේ කෙනෙකුට විතරයි සෝවාන් වෙන්න පුළුවන් කියලා ඇයි බුදුහාමුදුරුවෝ කිව්වේ? අන්‍ය ශාසනවල මාර්ගඵල නැහැ කියලා කිව්වේ. මොකද ඒ කාලෙත් හිටියා අනිත්‍ය බලපු අය. බුද්ධ කාලේ හිටියා අනිත්‍ය බලපු අය. නැහැ. නැහැ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව නොදැන අනිත්‍ය වඩපු ඒ තීර්ථක පිරිසක් හිටියා. ඒක පැහැදිලිව වෙන් කරන්න තමයි කිව්වේ ඒ ශාසනවල මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලා. ඒගොල්ල බැලුවේ තියෙන රූපේ වෙනස් වෙනවා. ලෝකෙට අහු වෙලා මේක බලන්න. එතනින් එහාට යන්න ඒගොල්ල දන්නේ නැහැ. ලෝකේ හදන්නේ ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද කියන එක ඒගොල්ලන්ට පේන්නේ. ඒකයි මෙතන අර හරි ගැඹුරක් තියනවා මේ දහමේ සම්මාදිට්ඨිය එන්න. එතකන් දැන් ඕක කිව්වා කියලා අර භාවනා නොකර ඉන්න එපා. ඒ ටික ඕන. අර එළියේ රූපේ වෙනස් වෙනවා කියලා බලන එකත් ඕන. ඇයි? ඇයි ඒ වයින් අපේ අර තද බල නීවරණ ටික යටපත් කරනවා. එකපාරට එළියේ කපුටෙක් නැහැ කියන්න බෑ. කපුට එක්ක තරහ ගන්නවා. මේ කපුට හැමදාම අපේ කෑම ටික කනවා කියලා. අර තරහ යන කෙනෙකුට නේද? ඉස්සෙල්ලා බලන්න වෙන ඔය කපුට අනිත්‍ය වෙනස් වෙලා යනවා. ඔය කපුට වයසට ගිහින් මැරෙනවා. ඔය කපුට කියන්නේ අර ඔව් සතර මහා ධාතුවට යන කලින් පිහාටු හොට අරෝ මේවා දෙතිස් කුණුපය. කෙස්ලෝනිය තත්තර වයි මේවයි හැදිලා තියෙන්නේ. නේද? ඒවත් ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඈ ඔව් ඒවා හදාගත්තෙත් සතර මහා ධාතු තියෙන තැනක. ඔහොමම බලනකොට මොකද වෙන්නේ? අර තරහ යන ගතිය අඩු වෙනවා. නැත්තම් කපුටෙක් කියනකොටම ගලක් ගහන්න හිතෙනවා නම් මේක ඇත්ත බලන්න තාම මනස සූදානම් නැහැ. හරි. ඒ කියන්නේ අපිට දැන් මදුරුව කනකොටම අත ගිහින් ගහනවා නම් තාම අර හිත එකඟ කරන මට්ටමට තාම මේක මදි. හරි. මේ සමාධිය එන්නේ නැහැ ඒකට. කය ක්‍රියා කරලා ඉවරනේ. මේ පුරුදු බලවත්. නීවරණ බලවත්. ඒකයි මං කියේ අර හිත ඉස්සෙල්ලා සමතයකටපත් කරගන්නවා. අපේ තියෙන මේ බලවත් නීවරණ ටික ටික යටපත් කරගන්නවා. මේකට ලෝකෙට අයිති භාවනා ටික කරන්නම ඕන. ඒකයි ඒක පූර්ව ප්‍රතිපදාව කියන්නේ. පූර්ව ප්‍රතිපදාව කරන්න ඕන. පූර්ව ප්‍රතිපදාව නැතුව ආර්ය ප්‍රතිපදාවට එන්නේ නැහැ. ඒ හින්දා දැන් ඒවයින් සෝවන් වෙන්න බෑ කියලා ඒව අතරින්න එපා. ඒ ටික කරන්නම ඕන. මේ රූපය ගැන බලන ඒවා, කයේ අසුබය වඩන එක වඩන්නම ඕන. ඔතන කයක් නැහැ කියලා එනම් මොකේද අසුබය බලන්නේ නේද? ඒ භාවනා කරන්න බැරි වෙනවා අපි රූපය නැහැ කියලා හිතුවොත්. ඒකයි ඒක දෘෂ්ටියක්
වෙන්නේ.
එතෙන්ට යනකල් කරන්න ඕන. ඒක අවබෝධිකින් එන දවසට ඒක නැහැ තමයි ඇත්ත තත්ති. අපි තාම ජීවත් වෙන්නේ රූපේ පිළියරන්නේ නේද? එතකොට මේ මට්ටමේ කෙලස් ටික දුරු කරගන්න ඕනේ. අර මෙයා කිව්වා වගේ අර ડોක්ටර් දැන් හાર્ට් ප්‍රොබ්ලම් එක ගන්න එක දැන් ඒක ડોක්ටර්ට හරි වටිනවා. සම හැමෝම නේ අමාරු යෝකෙන්නේ සල්ලි හොයන්නේ. ඒ නිසාම ඒ පැත්තේ වැඩිනා. එයාට මේක කියා දීලා හරියන්නේ නැහැ. මොකද එයා අරකට යට වෙලා ඉවරයි. එතකොට ඒ ටික කඩා ගන්න ඉස්සෙල්ලා ඒ පැත්තේ පොඩි ලෝකෙට අයිති මට්ට වේදයක් එයාට පෙන්වන්න වෙනවා. ඒකයි පූර්ව ප්‍රතිපදාව අවශ්‍ය. නීවරණ තුනී වුණාම තමයි මේක බලන්නවත් ලැබෙන්නේ. නැත්තම් එයා ඌව මට බලන්න මට වෙලා හුයි. ඒක තමයි වෙන්නේ.
මතකයේ කියන්නේ දැනගත්තු
මේ මතකයේ ඒක ආශ්‍රවලින් තොර වුණා නම් නිවිතක් නෙමෙයි කියලා හිතාගත්තම නේ. මේ මතකයේ ආශ්‍රවයෙන් නැතුව මෙහෙමයි. ආශ්‍රව තොර වුණ දවසට එහෙම හිතන්න අවශ්‍ය නැහැ. නිවිතක් නෙවෙයි කියලා හිතන්නේ නිවිතක් තියෙන හින්දා.
නැත්නම් හිතනවා.
ඒ හිතන්නේ ආශ්‍රවතාව තියෙන හින්දා. අපි මුලින් පෙන්නන්නේ අපි මේක හරි කපුටෙක් ඉන්නවා. හැබැයි ඒක හැදුවේ අපේ තියෙන මේ මේ මේවා හින්දා කියලා හිතට පෙන්නන්න. ඕක ඇත්ත දකින්න දවසට ඕක පිහිටන්නේ. එදාට කරන්න දෙයක්
නැහැ. අර දැනුම ආපහු පාවිච්චි කරන්න පුළුවන් නේද? හැබැයි ආශ්‍රව නැතුව නිමිත්තක් නැහැ.
ආශ්‍රව නැති උනහන් කරන්න දෙයක් නැහැ. ඒකේ විතරක් නෙවෙයි ඕන ෆීල්ඩ් එකක එහෙම. ලෝකෙට ආයේ සර්ටිෆිකේට් තරවා වේවා. ඈ? අද යවෙයි ගොඩක් කලාවට. පොඩි විවේකයක් ගමුද එහෙනම්? ගොඩක් කලා වැඩිලා හිටියා.